අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ අද දවසේ රුහුණු ගුවන් විදුලිය හා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන් ලබන රුහුණු ගුරු ගෙදර වැඩසටහන් සමග තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. මම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගුණේන්ද්‍රකේ හේවගේ. අද දවසේ දුවේ පුතේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ කියන විද්‍යාව සහ තාක්ෂණය අතීත සමාජය තුළ ප්‍රයෝජනයට ගත්ත අවස්ථා කීපයක් සම්බන්ධයෙන්. අපි ගිය මාතෘකාවලදී කතා කරා වැව කොටස් ටික ඒවා නිර්මාණය කිරීම සඳහා යොදාගත් තාක්ෂණය, ඒ පිළිබඳව අවබෝධය ඔබට දැන් ඇති. මෙතනින් පස්සේ අද දවසේ කතා කරනවා අපි මේ වැව් වමුණු ඉදිකිරීමේදී වගේම පොකුණු භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය වුණා, එදිනෙදා ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වුණා ජලය, අන්න ඒ සඳහා නිර්මාණය කරපු පොකුණු තිබුණා. මේ දේවල් නිර්මාණය කරන්නත් තාක්ෂණය අවශ්‍ය වුණා මේ කියන ශිල්පීන්ට. එතකොට පොකුණු වර්ග කීපයක් තියෙනවා. අලංකරණය සඳහා ඉදිකරපු පොකුණු, ජල පරිහරණය සඳහා, පරිසරය සිසිල්ව තබා ගැනීම සඳහා, මෙන්න මේ ආකාරයට ඉදිකරපු පොකුණු තියෙනවා. ඒ වගේම තවත් අවශ්‍යතා කීපයක් සම්පූර්ණ කරගත්ත පොකුණුත් අපිට අතීත සමාජය තුළින් තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සඳහා දෙන්න පුළුවන් උදාහරණ කීපයක් තමයි කුට්ටම් පොකුණ, කුමාර පොකුණ, නෙළුම් පොකුණ, ඇත් පොකුණ. එතකොට මේ වගේ පොකුණු ඔබ දැකලා ඇති ඒ තැම්වලට ගිහිල්ලා තියෙනවා නම් ඒ දේවල් පිළිබඳ ඔබට අවබෝධයක් ඇති. මේ වගේ නිර්මාණ ඉදි කරන්නත් අතීත ශිල්පියට තාක්ෂණික දැනුම, විද්‍යාවේ මූලධර්ම පිළිබඳව නිසි අවබෝධයක් තිබිය යුතුමයි. එතකොට මෙන්න බලන්න පුතේ, මේ විදිහේ පොකුණු නිර්මාණය කරනකොට ඕන් කල්පනා කරා අපි ගත්තට පස්සේ පරිසරයේ සිසිල් බව ආරක්ෂා කර ගැනීම සඳහා, පරිසරයේ සිසිල් බව ආරක්ෂා කර ගැනීම සඳහා පොකුණු කීපයක් එකම ස්ථාන එක භූමිය තුල නිර්මාණය කිරීම තුළින් පරිසරයේ සිසිල් බව ආරක්ෂා කිරීම තුළ භික්ෂුන් වහන්සේලාට ඔවුන්ගේ අධ්‍යාත්මික දැනුම, අධ්‍යාත්මික අවබෝධය ලබා ගැනීමට සුදුසු පරිසරය නිර්මාණය කිරීමට මේ ශිල්පීන් සමත්තාවය දැක්වුවා. එතෙන්දි ඒ වගේම තමයි අනුරාධපුරයේ කියලා කියන්නේ ඒ ජලය තියෙනව කිවුල් සහගත බවක්. ඒ ජලයේ තිබිච්ච කිවුල් සහගත භාවය අඩු කරලා පානීය ජලයේ ස්වභාවය නියමාකාරයෙන් පවත්වගෙන යන්න මේ කියන ශිල්පීන් තාක්ෂණය උපයෝගී කරගත්තා. එතෙන්දි පානීය ජලය ලබා ගැනීමට අවශ්‍ය කරන ලින් තනනකොට ක්‍රමානුකූල විධික්‍රමයක් අනුගමනය කරමින් තමයි මේ දේවල් නිර්මාණය කරන්නේ. එතකොට විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක්ම මේ ලිඳ තුලට බස්සරලා ඒක තුල බිත්ති ආවරණය කරලා තියෙනවා. ඒක තුලින් ඒ විදිහේ ලින් නිර්මාණය කිරීම තුල අර ජලයේ තිබිච්ච කිවුල් සහගත භාවය අවම කරලා පානීය ජලය නිර්මාණය කිරීමේ හැකියාව අතීත ශිල්පියට තිබුණා. මේ වගේ ලින් හඳුන්වනවා ඌරා කැට ලින් කියලා. එතකොට මේවා ඕන තරම් දකින්න පුළුවන් වියලි කලාපයේ ගිහින් වෙලා ඔබ බැලුවොතින් මෙන්න මේ ආකාරයෙන් නිර්මාණය කරපු ඌරා කැටලින් දැක ගැනීමට පුළුවන්. ඊට අමතරව අපි දන්නවා සීගිරියේ ජලමල්. මේ සීගිරියේ ජලමල් ගැන කතා කරනකොට වර්තමානයේ පවා මේ දේවල් ක්‍රියාත්මක මට්ටමින් තියෙනවා. ඒක තුළ මේව විශිෂ්ට නිර්මාණ විදියට හැමදෙනාම සාකච්ඡා කරනවා. එතකොට ඒ එතෙන්දි මේ වගේ නිර්මාණයක් ඒ කාලේ තාක්ෂණය භාවිතා කරලා නිර්මාණය කරේ කොහොමද කියන කාර්ය තාම අපිට අවබෝධ කර ගැනීමට තරම්වත් සමහරක් තැන්වලදී අපහසු වෙලා තියෙනවා. එතෙන්දි මේ සීගිරි ජලමල් ගැන අවබෝධය ලබා ගන්නකොට මේ බටහිර ජල උද්‍යානය හරහා සීගිරි පර්වතයේ විහිදෙන ප්‍රවේශ මාර්ගයේ දෙපැත්තේ තමයි මේ ජලමල් හතරක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ වගේ ජලමල් හතරක් නිර්මාණය කිරීමට හේතුව තමයි ඒවායි නිහල් නගින ජලකඳේ උසෙහි යම් වෙනසක් ඇති කිරීම තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට මේ දේ ඉතාමත්ම අපි හිතුවම මහලුකු දෙයක් නෑ කියලා තේරෙන යන වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට මෙතෙන්දී ඔවුන් අවධානය යොමු කරලා තියෙන්නේ මේ කියන දේදී අඩි 600කට ආසන්න උසක ඉඳලා කාණු පද්ධතියක් කරහා අඩි 600ක තරම් උස ඉඳලා කාණුවකින් එනවා ජලපාලා. මේක හිටිත් හැටියෙම එක තැනකදී හරස් කරනවා. ඒකට බාධකයක් යොදනවා. අන්න ඒක තුළ එසවෙන ජලය, ඒ පීඩනය ඇතිකිරීම තුළ එක ස්ථානයකදී කාණුවේ ඉහළින් වෘත්තාකාර හැඩයට සිදුරු විදිරෙන ලද ගල්පතුරක් සවි කරනවා. ඒක තුළින් තමයි අර කියන ජලමල් ක්‍රියාත්මක වෙන්නේ, ජල පහරවල් උඩට එන්නේ. එතෙන්දී ස්වාභාවික ජල ජනනය වන ජලය ඒකට පීඩනයක් යොදලා ජලය උඩට උස්සන්න කටයුතු කිරීම තුළ අර නිර්මාණය කරන සිදුරු තුළින් ඒකේ විස්කම්බේ අඩු වැඩි විදියට නිර්මාණය කිරීම තුළ ඒකෙන් නිකුත් වෙන ජලපහර උඩට විහිදෙන ප්‍රමාණය තීරණය කරලා තියෙනවා. එතෙන්දී මේ විදියට ජලපහර එනකොට ඒවලේ තුල රොන් මඩ තැම්පත් වීමට හැකියාව තියෙනවා. ඒක නිසා ඒකටත් පිළියමක් විදියට මේ ශිල්පීන් ඒ ජලකඳ එන කාණු පද්ධතියේ දඟරාකාරව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතෙන්දී මේ විදියට දඟරාකාරව නිර්මාණය කිරීම තුළ රොන් මඩ තැම්පත් වීම අවම වෙනවා. ඒ කාණු පද්ධතියේ තැනින් තැන ඉවත් කළ හැකි ගල්පතුරු යොදලා තියෙන්නේ වර්ෂා කාලයෙන් පස්සේ රොන් මඩේ ඉවත් කිරීම කරන්න පුළුවන් ආකාරයට. මේ විදියට මේ ආකාරයේ ජලමල් නිර්මාණය කිරීම තුළ ඔවුන් බලාපොරොත්තු වුණා විශිෂ්ට නිර්මාණයක් කරන්න, චමත්කාර ජනක නිර්මාණයක් කරන්න. එතකොට මේ දේවල් වර්තමානයේ පවා ඔයාලට ගියෝතින් බලා ගන්න පුළුවන්. මේව වර්තමානයේ වහින වෙලාවට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම තුළ ඔයාලට කියන්න පුළුවන් අතීත සමාජයේ මෙන්න මේ විද්‍යාව හා තාක්ෂණය මේ සීගිරි ජලමල් නිර්මාණය කිරීම සඳහාත් යොදාගත්ත කියන කාරණේ. ඊට පස්සේ පුතේ අපි මෙතෙන්දි බලනවා වාස්තු විද්‍යාව. එතකොට පැරණි වාස්තු විද්‍යාව පිළිබඳව අපි අවධානය යොමු කරනකොට රජරට ශිෂ්ටාචාරයේ දෙසට අවධානය යොමු කරද්දී විවිධ ශිල්පීන් විශිෂ්ට වාස්තු විද්‍යාත්මක නිර්මාණ බිහි කළා තියෙනවා. එතෙන්දී අපිට අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ කියන ගෘහ නිර්මාණ ටික දෙසට අවධානය යොමු කරද්දී අනුරාධපුරය හා පොළොන්නරුවේ තියෙන වාස්තු විද්‍යාවට අයත් බෞද්ධ ගොඩනැගිලි තියෙනවා, දාගැප් තියෙනවා, බෝධිගර තියෙනවා, පිළිම ගෙවල් තියෙනවා, විහාර ගෙවල් තියෙනවා, ආරාම තියෙනවා, දානශාලා තියෙනවා, භාවනා කුටි, ඊට අමතරව රාජමාලිගා, ඊටත් අමතරව බලකොටු, බෙහෙත්ශාලා ආදිය මේ කියන ගෘහ නිර්මාණ ශිල්පය. එතකොට මේ ගෘහ නිර්මාණ ශිල්පය පදනම් කරගෙන තමයි මේ කියන නිර්මාණ බිහි වෙලා තියෙන්නේ. මේව සඳහා වර්තමානයේ පවා මේ දේවල් නිර්මාණය කිරීමේදී අපිට දැක ගන්න පුළුවන් නූතන ශිල්පියාටත් වඩා එහාට ගියපු දැනුමක් මේ කියන ශිල්පියාට තිබුණ කියන කාරණේ. එතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් අනුරාධපුරයේ ඉදි කරලා තියෙන ජේතවනාරාමය, අබේගිරිය, රුවන්වැලි මහා සෑය, ලෝවා මහා පාය කියන ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී මේවා අපි ගත්තට පස්සේ විශාල ප්‍රමාණයේ ස්තූප, ඒ වගේ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි මේවා හදන්න විශාල තාක්ෂණික පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට විද්‍යාත්මක දැනුමක් තියෙන්න ඕනේ. මේ දේවල් ටික නිර්මාණය කිරීම පමණක් නෙවෙයි දුවේ පුතේ, මේ දේවල් වර්තමානයේ දක්වා නොනැසී පවත්වා ගැනීමට නම් ඒ ශිල්පියා ඒ කාලේ යොදා ගන්න තාක්ෂණය, ඒ කියන විද්‍යාත්මක මූලධර්ම නිසියාකාරයෙන්ම අවබෝධ කරගෙන සිටිය යුතුමයි. නැත්තං අපිට මේ වෙද්දි මේ කියන දේවල් ගැන කතා කරන්න තිබුණා. ඒ වුණාට මේවා දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එතනින් පස්සේ අපි දන්නවා මේ වියලි කලාපේ තියෙනවා, අපි ගත්තට පස්සේ උතුරුමැද වියලි කලාපේ අනුරාධපුරයේ වැනි ප්‍රදේශවල ඇති වෙනවා තදින්ම මෝසම් වර්ෂාව. එතකොට මේ මෝසම් වර්ෂාවේදී අකුණු සැර නිරන්තරයෙන්ම ඇති වෙනවා. මේ අකුණු සැරවලට මුහුණ දීමට හැකියාව ලැබෙන විදියට තමයි අර මහා ප්‍රමාණයේ ස්තූප නිර්මාණය කළා තියෙන්නේ. එතකොට මේ ස්තූප නිර්මාණය කිරීමේදී අතීත ශිල්පියා අවබෝධ කරගත්ත අපි දන්න පුතේ දැනටත් අපි ගොඩක් දුරට උස තැම්වලට වර්ෂා වේලාවට යන්නේ නැහැ සාමාන්‍යයෙන් අකුණු ගහනවා කියන එකත් එක්ක. එතකොට අපි දැන් ඒ ප්‍රදේශයට ගිහිල්ලා දකින්නකොට රුවන්වැලි මහා සෑය වගේ දේවල් දකින්නකොට අපිට හිතා ගන්න බෑ මේ දේවල් වලට අකුණු සැර වදින්න නැතුව මෙච්චර කාලයක් පවතින්නේ කොහොමද කියන කාරණය. එතෙන්දි ඔවුන් ඒ ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. එතෙන්දි මේ කියන ගොඩනැගිලි නැත්තම් මේ ස්තූප ආරක්ෂා කර ගැනීමට අතීත ඉංජිනේරු ශිල්පීන් වජ්‍ර චුම්බට කියන දේ භාවිතා කරලා තියෙනවා. මොකද වර්ෂාවේදී ඇතිවන අකුණු වලින් මේ කියන චෛත්‍යවලට ඇතිවන හානිය අවම කිරීමට තමයි මේ වජ්‍ර චුම්බට කියන දේවල් භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේ කියන උපකරණය හඳුන්වා දීම තුළ අපි දන්නවා වජ්‍ර චුම්බට කියන එකේ අර්ථයත් අපි මෙතෙන්දී අවබෝධ කරගමු. වජ්‍ර කියලා කියන්නේ අකුණු හේවත් ස්වාභාවික ජන්නේ වන විදුලු සැරට. එතකොට වජ්‍ර කියලා කියන්නේ අකුණු නැත්තම් ස්වාභාවිකව ජන්නේ වන විදුලි සැරට. චුම්බට කියලා කියන්නේ චුම්බක කියන පදයෙන් තමයි, නැත්තම් ඒකේ අර්ථය තමයි කාන්දම. එතකොට ඒක තුල ඇදීම හෝ ඇලීම යන අර්ථයෙන් තමයි ඒ කියන වජ්‍ර චුම්බට කියන පදේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ කියන දේවල් තුල ඒ දේවල් නිර්මාණය කළ චෛත්‍යවලට ඔවුන් බලාපොරොත්තු වුණා මේ කියන ස්තූපවලට මේ ගොඩනැගිලිවලට අකුණු සැරවලින් සිදුවන හානිය අවම කර ගැනීම. ඉතින්දී අපි වර්තමානයේ දන්නවා අපි ගෙවල්වලට මේ විදිහට අකුණු සන්නායක යොදලා තියෙනවා. එතකොට අතීත ශිල්පියා මේ වගේ නිර්මාණ සිදු කරනකොටත් අකුණු සන්නායක භාවිතා කිරීම තුළින් ඔවුන් මේ කියන නිර්මාණ ටික ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමත් මේ කියන විද්‍යාව හා තාක්ෂණය යොදා ගැනීමට අදාළව දක්වන්න පුළුවන් වැදගත්ම කරුණු කාරණාවක් ඉදිරියට අපිට අවබෝධ කරගන්න පුළුවන්. එතනින් පස්සේ අපි කතා කරන්න යන්නේ රුවන්වැලි සෑයේ අත්තිවාරම දිහාවට. රුවන්වැලි මහා සෑයේ අත්තිවාරම. එතකොට මේ රුවන්වැලි මහා සෑය ඉදිකරේ දුටුගැමුණු රජතුමා කියන එක ඔයාලා හැමෝම දන්න කාරණයක්. එතකොට මේ කියන මහා ප්‍රමාණයේ විශාල ප්‍රමාණයේ ස්තූපය, විශාලතම ස්තූපය විදිහට ගත්තොතින් මේ කියන ගොඩනැගිල්ල නිර්මාණය කරනකොට ඇතිවෙච්ච දුෂ්කරතා ගැන ඔබ මේ වෙද්දි අවබෝධයක් තියෙනවා. එතෙන්දී මේ කියන අත්තිවාරමට වැදගත් තැනක් හිමි වෙනවා. මොකද අත්තිවාරම නිසි පරිදි තිබුණේ නැත්තම් මේ කියන ස්තූපය වර්තමානයේ අපිට දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. එතකොට මේ කියන භූමිය තෝරාගෙන මේ කියන භූමියේ මුලින්ම කරන දේ තමයි රියන් 7ක් ගැඹුරට පොළව සාරා ගැනීම. එතකොට රියන් 7ක් යටට පොළව හාරලා තමයි මේ කියන විශිෂ්ට නිර්මාණය ඉදිකිරීම මේ ශිල්පීන් විසින් සිද්ධ කරන්නේ. එතෙන්දී ඔයාලා මුලිනුත් දන්නවා මේ පිහිටි ගල දක්වා හාරලා එතනින් එහාට තවත් පොළව හාරලා රියන් 7ක් කියනකොට ඔයාලට අවබෝධ වෙනවා ඒ හාරල ඉවර වෙලා බලන්න පුතේ මේකේ සවිමත් භාවයේ ස්ථාවර භාවයේ පවත්වාගෙන යාම සඳහා ගන්නව ක්‍රියාමාර්ග කීපයක්. එතෙන්දී මේ කියන ස්ථානයට මිනිස්සු යොදාගෙන තමයි හුණුගල් ගෙන්වගන්නේ. ඒ ගෙන්නලිවෙලා ඒ හුණුගල් කැබලි කරලා මේ පොළවේ තැම්පත් කිරීම කරනවා. ඊට පස්සේ හම්සපත්තු පැළඳ වූ ඇත්තු යොදාගෙන මේ කියන හුණුගල් ටික පෑගීම සිද්ධ කරනවා. එතකොට හම්සපත්තු පැළඳ වූ ඇතුන් යොදාගෙන කියලා කියන්නේ හොඳ නිමයුම හොඳ නිමාවකින් යුක්තව තමයි මේ දේ නිර්මාණය කරගත යුත්තේ. ඒක නිසා තමයි හම්සපත්තු පැළඳ වූ ඇතුන් යොදාගන්නේ. ඊට අමතරව ඊට පස්සේ කරන දේ තමයි අර ගල් අතරට වෙඬරු මැටි අතුරනවා. ඊට පස්සේ ගල් තට්ටුව මත නැවතත් ගල් තට්ටුවක් අතුරනවා. එතනින් පස්සේ ඒ මත තවත් බොරල් තට්ටුවක්, ඊට පස්සේ බොරල් තට්ටුව මත පලිඟු ගල් තට්ටුවක් ඇතිරීම සිද්ධ කරනවා. එතකොට බලන්න පුතේ ක්‍රමානුකූලව එක ගල් ස්තරයක් උඩ තවත් ගල් ස්තරයක්, ඒවා ඇතුල්නවා නිසියාකාරව තලා ගැනීම සිද්ධ කරනවා. එතකොට වර්තමානින් මේ දේවල්ම සිද්ධ වෙනවා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින්. අතීත සමාජයේ ඒ වගේ තාක්ෂණයක් තිබුණේ නැති නිසා ඔවුන් යොදාගත්ත මේ කියන ශ්‍රමය මෙන සතුන්ට හම්සපත්තු යොදලා තමයි මේ කියන තැලීමේ කටයුත්ත සිද්ධ කරන්නේ. එතනින් පස්සේ ගල් තට්ටුව මත නවනීත කියලා මැටි වර්ගය ආලේප කරනවා. ඊට පස්සේ රසායනික දියරයකින් දිය කරගන්නා ලද දිවුල් මැලියම් තවරන ලද ලෝහ දැලක් උඩින් අතුරනවා. ඊට පස්සේ තල තෙල් වලින් තෙමන ලද රත් සිරියල් ගල් අතුරලා තමයි මේ කියන අත්තිවාරම රුවන්වැලි මහා සෑයේ නිර්මාණය කිරීම සිද්ධ කරන්නේ. එතනින් පස්සේ මේ ටිකෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් පුතේ මෙන්න මෙතන වැදගත් කාරණයක්. රුවන්වැලි මහා සෑයේ අත්තිවාරම නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ක්‍රමවේදයක් අනුව සකස් කරලා තියෙනවා කියන කාරණේ යටතේ ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒක පැහැදිලි කරන්න කියන එක. එතකොට ඔබ දැනගත යුතු කාරණේ තමයි මෙන්න මේ කියන රුවන්වැලි මහා සෑයේ අත්තිවාරම සිදු කිරීමට කලින් රියන් හතක් යටට හාරන කාරණය, එතනින් පස්සේ විවිධාකාරයේ පාෂාණ ගල් වර්ග, මැටි වර්ග, ඔය වගේ දේවල් ටික භාවිතා කරලා ඊට පස්සේ අලි අතුන් යොදාගෙන හම්සපත්තු යොදලා ඒව පෑගීම තුළින් නිසියාකාරයේ ප්‍රමිතියකින් යුක්ත පදනමක් නැත්තම් අත්තිවාරමක් නිර්මාණය කිරීම තුළින් වර්තමානයේ තියෙන නූතන කොන්ක්‍රීට් තාක්ෂණයේ තියෙන සමාන ක්‍රමවේද භාවිතයට ගත්ත කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. එතෙන්දී මේ කියන විදියට නිර්මාණය කරපු නිසා තමයි දැවැන්ත බරක් දරාගෙන මේ කියන ස්තූපය වර්තමානයේ දක්වා නොනැසී පවතින්නේ. එතකොට මේ විදියේ අත්තිවාරමක් මත නිර්මාණය කිරීම නිසාම තමයි මේ කියන නිර්මාණය වර්තමානයේ දක්වා නොනැසී තියෙන්නේ. එතකොට පුතේ අද දවසේ මෙන්න මේ කියන කාරණේ ඔස්සේ අපි දන්නවා, දැන් අද දවසේ කතා කරා වාස්තු විද්‍යාවට අදාළ නිර්මාණ ගැන. එතකොට ඔයාලට මේ පිළිබඳව අවබෝධය තිබිය යුතුයි. මොකද විභාගයට ප්‍රශ්න එනකොට නිර්මාණශීලී ආකාරයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නිසා අපි වර්තමානයේ තියෙන තාක්ෂණික ක්‍රමවේද එක්ක අතීතයේ තිබිච්ච තාක්ෂණික අංගත් සංසන්දනය කරලා ලියාගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුයි. මොකද ඔයාලට තේරෙනවා වර්තමානයේ තාක්ෂණය, ඒ වගේම මේ අතීත සමාජයේ ඊට එහා ගියපු අවස්ථා තියෙනවා තාක්ෂණයේ. ඒක නිසා ඔබ අවධානය නිරන්තරයෙන් යොමු කරන්න. මොකද අපි හැමදාම මේ පාඩම පැහැදිලි කිරීම තුළින් ඔබ ප්‍රශ්නවලට, මේට අදාළව ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම කරන්න. ඒ පිළිතුරු ලිවීම තුළින් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ निराකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතෙන්දී හැමතිස්සෙම අවබෝධ කරගන්න ඕන කාරණේ තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කෙරෙහි සැලකිල්ල යොමු කරන්න. එතෙන්දී ඊට අදාළ ප්‍රශ්න කීපයක් තෝරගෙන ඒවට පිළිතුරු ලිවීම සිද්ධ කරන්න. ඒ තුළ ඔබට මේ කියන පාඩම් වලින් එන්න පුළුවන් ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ පාඩමට අදාළ යම්කිසි ගැටලුවක් තියෙනම් මේ වැඩසටහන අවසානයේ ප්‍රකාශයට පත් කරන දුරකථන අංකයට ඔබගේ ගැටලුව දැනුම් දීමේ හැකියාවත් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ පිළිබඳව මතක් කරන්න කැමති සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන් දුහිපුතේ.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. ඉතිහාස විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් HIS හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.1.488 0.7.0.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර